ఈలంగట్ గారు, గౌరవ హరీష్ మంత్రి, ఉడకి 11 నిమిడంగల్ ఇక్కున్నారు.
బిస్మిల్లాహిర్ రహ్మానిర్ రహీమ్. సభకి తలమిదాంగం గౌరవ ఉరుపునర్ అవర్களே, இன்று வீடமைப்பு நிர்மாண அமைச்சின் விவாதத்தில் கலந்து கொள்வதற்கு நான் மகிழ்ச்சி அடைகின்றேன். வீடமைப்பு அமைச்சு என்பது இந்த நாட்டில் மிகவும் முக்கியமான ஒரு அமைச்சு. மனிதனின் மிக முக்கிய தேவையாக உள்ள வீட்டு தேவைகளை நிவர்த்தி செய்ய வேண்டிய பொறுப்பு வீடமைப்பு அமைச்சுக்கு இருக்கின்றது. அந்த அடிப்படையில் நாம் பிரதிநிதித்துவப்படுத்துகின்ற அம்பாறை மாவட்டத்தில் சுனாமியின் பின்பு பல வீடமைப்பு திட்டங்களை அரசாங்கமும் வெளிநாட்டு நிறுவனங்களும் இணைந்து செயற்படுத்தியிருந்தது. கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்கள் 2005 பிரதமராகவும் பின்பு ஜனாதிபதியாகவும் இருந்த காலத்தில் அம்பாறை மாவட்டத்தில், குறிப்பாக கல்முனை தொகுதியில் மருதமுனை மேட்டுப்பட்டை வீடமைப்பு திட்டத்தை அமல்படுத்தியிருந்தார்கள். அந்த வீடமைப்பு திட்டத்தில் மக்களுக்கு பயந்தளிக்கப்படாமல் இன்னும் 75 வீடுகள் கடந்த 10 வருட காலமாக மிகவும் சீரழிந்த நிலைமையில் இருந்து கொண்டிருக்கின்றது. இது சம்பந்தமாக அரசாங்க அதிபர் பலமுறை நாங்கள் சுட்டிக்காட்டியும் எந்த நடவடிக்கையையும் எடுக்கவில்லை. அதேபோன்று கல்முனை கிரீன்ஃபீல்ட் வீட்டு திட்டத்திலும் சில வீடுகள் இருந்து கொண்டிருக்கின்றது. அதற்கு அப்பால் அம்பாறை அக்கரைப்பட்டு பிரதேசத்தில் உள்ள நுரைச்சேலை வீடமைப்பு திட்டம் சவுதி அரசாங்கத்தினால் நிதியளிக்கப்பட்டு அமைக்கப்பட்ட திட்டம், இதுவும் இன்னும் மக்களுக்கு பயந்தளிக்கப்படாமல் இருக்கின்ற ஒரு சூழ்நிலை இருந்து கொண்டிருக்கு. எனவே இந்த சபையில் இருக்கின்ற கௌரவ வீடமைப்பு ராஜாங்க அமைச்சர் அவர்கள் இந்த விடயங்களில் தலையிட்டு உரிய நடவடிக்கை எடுக்குமாறு மாவட்ட பாராளுமன்ற உறுப்பினர்களில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரம் அம்பாறை மாவட்டத்தில் இது ஒரு நீர்ப்பாசனம் சம்பந்தப்பட்ட விடயம் இருந்தாலும், அம்பாறை பொத்தீர் பிரதேசம் என்பது மிகவும் விவசாயிகளை உள்ளடக்கிய மிகப்பெரிய பிராந்தியமாகும். அதேபோன்று முன்றாக்கலை பிராந்தியமும் விவசாய பிராந்தியமாகும். இந்த இரண்டு பிராந்தியங்களின் நன்மை கருதி கடந்த அரசாங்கமும், குறிப்பாக இந்த அரசாங்கமும் இப்பொழுது கடந்த இந்த நீர்ப்பாசன, குறிப்பாக ஹெடோயா என்ற நீர்ப்பாசன திட்டத்தை அமல்படுத்துவதற்கு நடவடிக்கை எடுக்கப்பட்டு வருகின்றது. அதுவும் இந்த அரசாங்கம் இடைக்கால பட்ஜெட்டில் 50 மில்லியன் ரூபாய் இதற்காக நிதி ஒதுக்கீடு செய்திருக்கின்றது. இதன் ஊடாக பொத்திவில் அவுகல பிரதேசமும் மடுள்ள ஒன்றாங்கலை மாவட்டத்தின் மடுள்ள சேம்பலாண்டு பிரதேசத்துக்குட்பட்ட பல கிராமங்கள் குடிநீர் திட்டத்தை குடிநீரை பெற்றுக்கொள்ளக்கூடிய வாய்ப்பு ஏற்படும். அதே நேரம் விவசாய ஆயிரக்கணக்கான விவசாய நிலங்கள் பயன்பெறுகின்ற பொழுது இந்த நாட்டின் பொருளாதாரம் மிகவும் விருத்தி அடையக்கூடிய வாய்ப்பு வரும். எனவே இந்த இடத்தில் கௌரவ பிரதமர் அவர்களையும் அரசை நாங்கள் வேண்டிக் கொள்வது, இந்த ஹெடோயா நீர்ப்பாசன திட்டத்தை இந்த அரசாங்கம் தொடர்ந்து துரித வேகத்தில் அதனை செயல்படுத்துவதற்கான நடவடிக்கை எடுக்குமாறு வேண்டிக் கொள்ள விரும்புகின்றேன். மேலும் இன்று நாம் பிரதிநிதித்துவப்படுத்துகின்ற முஸ்லிம் சமூகம் சம்பந்தமாக இன்று பல பாராளுமன்ற உறுப்பினர்கள் தனிநபர் பிரேரணையை சமர்ப்பித்துள்ளார்கள். கௌரவ பாராளுமன்ற உறுப்பினர் விஜயதாச ராஜபக்ஷ 21-22 அரசமைப்பு திருத்தம் சம்பந்தமாக இந்த சபையில் சமர்ப்பித்திருந்தார். அரசமைப்பில் உள்ள வெட்டுப்புள்ளி 12.5 வீதத்தை 5 வீதமாக குறைக்க வேண்டும் என்று கோரியிருக்கின்றார். உண்மையில் இது முஸ்லிம் சமூகத்துக்காக கொண்டு வரப்பட்ட ஒரு விடயம் அல்ல. இது இந்த நாட்டில் சிறு கட்சிகளாக இருக்கின்ற ஜேவிபி, ஹெலோ உரிமைய இலங்கை தொழிலாளர் காங்கிரஸ், தமிழ் தேசிய கூட்டமைப்பு, அதே போன்று முஸ்லீம் காங்கிரஸ் போன்ற பல சிறு கட்சிகள் தங்களுடைய பாராளுமன்ற ஆசனங்களை பெறுவதற்காக உருவாக்கப்பட்ட ஒரு முறையாகும். இதை இன்று இனவாத ரீதியாக உங்களுடைய பெருந்தலைவர் அஷ்ரப் கொண்டு வந்தார் என்பதற்காக, அவர் கொண்டு வந்தார் என்று பிரச்சாரப்படுத்தி சிங்கள பெரும்பான்மை மக்களில் இனவாதத்தை தூண்டி இவ்வாறான நாட்டுக்கு நல்ல நன்மையாக உள்ள சட்டங்களை இல்லாமல் செய்கின்ற நடவடிக்கையை நாம் வன்மையாக கண்டிக்கின்றேன். அதேபோன்று அத்தோடு இப்பொழுது பயனில் உள்ள வீதாசார தேர்தல் முறையை மாற்ற வேண்டும் என்று இன்று பரவலாக குரல் எழுப்பப்படுகின்றது. வீதாசார தேர்தல் என்கின்ற பொழுது இது ஜனநாயகத்தின் ஒரு அச்சாணியாக இருந்து கொண்டிருக்கின்றது. வாக்களிக்கின்ற சகல மக்களினதும் அபிலாசைகள் வீதாசாரத்திற்கேற்ப பூர்த்தி செய்யப்படுகின்றது. இதை மாற்றிவிட்டு தொகுதிவாரி தேர்தல் வருகின்ற பொழுது 50 துறைவிதமானவர்கள் வாக்களித்தவர் ஒரு வேட்பாளர் வெற்றி பெறுகின்ற பொழுது அதில் 49 வாக்கு பெற்ற வேட்பாளர் தோல்வியடைகின்ற பொழுது அந்த 49% வாக்களித்த மக்களுடைய ஜனநாயக உரிமை, அவருடைய அபிலாசைகள் மறுக்கப்படுகின்ற ஒரு சூழ்நிலை இருந்து கொண்டிருக்கின்றது. எனவேதான் இவ்வாறான ஒரு நிலைமை இருக்கத்தக்கதாக, இது இந்த நாட்டின் ஜனநாயக ஒரு உயிரோட்டம் செய்கின்ற ஒரு சட்டத்தை மாற்றி வீதாசார தேர்தலை மாற்றுகின்ற பொழுது உண்மையில் ஜனநாயகம் சட்டத்தின் ஆட்சி பலவீனப்படுத்தப்படும். இதற்கும் கூறுவது, வீதாசார தேர்தலை மாற்றுவதற்கான காரணமும் சிறு கட்சிகள், சிறுபான்மை கட்சிகள் ஆட்டிப்படைக்கின்றன்று வீண் விதமான மிகப்பெரிய வதந்தியினை பெரும்பான்மை மக்கள் மத்தியில் கொண்டு செல்லப்படுகின்றது. உண்மையில் இந்த வீதாசார தேர்தல் அறிமுகப்படுத்தப்பட்ட காலத்தில் இருந்து இந்த நாட்டின் ஆட்சியை சிறு கட்சிகள் ஜனநாயக பங்கு பற்றியிருக்கின்றார்களே ஒழிய ஆட்சியை கவிழ்ப்பதற்கோ அல்லது ஆட்சியை மிரட்டுவதற்கோ எந்த சந்தர்ப்பத்திலும் தங்களுடைய பாராளுமன்ற உறுப்பினர்களை பயன்படுத்தவில்லை. எனவேதான் இவ்வாறான மக்கள் மத்தியில் வீணான சந்தேகங்களை எழுப்பதன் ஊடாக இந்த நாட்டின் அபிவிருத்தியும் இந்த நாட்டில் உள்ள மக்களுடைய ஐக்கியம் சமாதானம் கேள்விக்குட்படுத்தப்படுகின்ற ஒரு நிலைமை ஏற்படும். அது மட்டுமல்ல, இன்று பொது தேர்தலை எதிர்நோக்கி இருக்கின்ற ஒரு சூழலில் இன்று கிழக்கு மாகாணத்தில் இன்று சில உறுப்பினர்கள், முன்னாள் புலிகளுடைய தளபதியாக இருந்த கருணா போன்றவர்கள் மிக கேவலமாக இன்று முஸ்லிம் சமூகத்துக்கு எதிராக வீணான இனவாத பேச்சுகளை அப்பட்டமாக பேசி திரிந்து வருகின்றார். மிகவும் தமிழ் முஸ்லிம் ஐக்கியத்தை கேள்விக்குட்படுத்துகின்ற இவ்வாறான கீழ்த்தரமான பேச்சுகளை நடவடிக்கைகளையும் கட்டுப்படுத்துவதற்கு புதிய அரசாங்கம் அதாவது வெறுப்பு சட்டத்தை கொண்டு வர வேண்டும், ஹேட் ஸ்பீச் ஆக்டை இந்த பாராளுமன்றம் கொண்டு வர வேண்டும். புதிய ஜனாதிபதி அவர்கள் இது சம்பந்தமாக தலையிட்டு இவ்வாறான நாடு பூராவும் இன்று சிறுபான்மை சமூகங்களை இலக்கு வைத்து பல
கௌரவ உறுப்பினர்களே, உங்களுக்கு என்ன 3 நிமிடங்கள் இருக்கின்றது.
பல தீவிரமான பேச்சுகள் இந்த நாட்டில் நடைபெற்று வருகின்றது. புதிய ஜனாதிபதி பதவியேற்ற பின்பு இந்த நாட்டில் சிறுபான்மை சமூகம் புதிய அரசாங்கத்துடன் எந்தவித முரண்பாடும் இல்லாமல் ஒரு இணக்கப்பாட்டு அரசியலுக்கு செல்ல வேண்டும் என்று எண்ணுகின்ற பொழுது, சிறுபான்மை சமூகத்துக்கு எதிராக இலக்கு வைத்து அவர்கள் பாராளுமன்ற உறுப்பினர் பெறுகின்ற வீதாசார தேர்தல் முறை, அதே போன்று குறிப்பாக முஸ்லிம் சமூகம் அனுபவித்து வருகின்ற தனியார் சட்டமான முஸ்லிம் விவகாரத்து சட்டத்தை நீக்க வேண்டும் என்று அத்துரலிய ரத்னதேரர் போன்றவர்கள் பிரேரணை சமர்ப்பித்திருக்கின்ற விடயமானது மிகவும் வேதனையான விடயமாகும். இவைகளெல்லாம் சிறுபான்மை மக்களை இலக்கு வைத்து பெரும்பான்மை மக்கள் மத்தியில் வாக்குகளை கூட்டுகின்ற தந்திரபாய நடவடிக்கையாக நாங்கள் பார்க்கின்றோம். இதனை தயவு செய்து ஆட்சியுள்ள முக்கிய தலைவர்கள் இதை கைவிட வேண்டும். சிறுபான்மை சமூகத்தை அரவணைத்து செல்ல வேண்டும். இந்த நாடு 30 வருட காலமாக யுத்தத்துக்கு முகம் கொடுத்த ஒரு நாடு. எனவேதான் இவ்வாறான ஒரு சூழ்நிலையில் இருக்கின்ற எஞ்சிய காலத்தில் இந்த நாட்டை அபிவிருத்தி செய்ய வேண்டும், பொருளாதாரத்தில் உச்சநிலைக்கு கொண்டு வர வேண்டும் என்ற அவா இன்று எங்கள் மத்தியில் எல்லோர் மத்தியிலும் இருந்து கொண்டிருக்கின்றது. எனவேதான் இவ்வாறான ஒரு சூழ்நிலையில் சிறுபான்மை மக்களுக்கு எதிரான சட்டங்களை எல்லாம் கைவிட்டு விட்டு சிறுபான்மை மக்களை அரவணைத்து செல்கின்ற சிறுபான்மை மக்களுடைய பிரேமிகளை அவர்களுடைய அபிலாசங்களை ஏற்றுக்கொண்டு செல்கின்ற ஒரு சூழ்நிலையை இந்த நாட்டின் அரசு அதன் தலைவர்கள் ஏற்படுத்த வேண்டும். எனவேதான் இந்த உயரிய சபையில் நான் சொல்லுகின்ற விடயம் உண்மையில் எங்களுக்கு வேதனையாக இருக்கின்றது. இன்று எங்கு எடுத்தாலும் பல ஊடகங்கள் இதற்காக இந்த சிறிய விடயங்களையும் பிரயோகப்படுத்துகின்ற மிக கேவலமாக எங்களுடைய பாராளுமன்ற உறுப்பினர் சரத் பொன்சேகா உட்பட எங்களுடைய அணியைச் சேர்ந்தவர் அவர் கூட இராணுவ புலனாய்வு பிரிவு ஒரு முஸ்லீம் நியமிக்கப்பட்டதை வெக்கம் இல்லாமல் அவர் கூட அதற்கு எதிராக குரல் எழுப்பியது இன்று முஸ்லீம் சமூகத்தின் மத்தியில் பெரும் அதிருப்தியை ஏற்படுத்தியிருக்கின்ற ஒரு நிலைமைக்கு மாறி இருக்கின்றது. இவைகள் எல்லாம் வருகின்ற பாராளுமன்ற தேர்தலில் தங்களுடைய வாக்கு வங்கி அதிகரிக்கின்ற ஒரு உத்தியாக நாங்கள் பார்க்கின்றோம். ஆனால் இது ஒரு மங்குரத்து நிலையை அடைந்துள்ள ஒரு அரசியல்வாதியுடைய நடவடிக்கையாக நாங்கள் பார்க்கின்றோம். இவைகளை விட்டுவிட்டு ஆரோக்கியமான முறையில் இந்த நாட்டில் ஒரு புதிய அரசியல் கலாச்சாரத்தின் ஊடாக சகல சமூகங்களும் தமிழ் சிங்கள முஸ்லிம் மக்கள் இணைந்து அரசியல் செய்யக்கூடிய ஒரு சூழ்நிலை இந்த நாட்டில் ஏற்பட பிரார்த்தித்தவனாக விடைபெறுகின்றேன். நன்றி.
ஜெயஸ்ரீ மந்திரித்துமா உபத்துமாட்ட வினாடி ஹத்தார்.
ஹலோ முலாசனுடைய மந்திரித்துமணி சேஷமாத நிவாச இதுகிரீம் அமாத்தியாசி அடுத்தே கதாக்கண முகத்தே என் எகத்து வீமட்ட லபி பிரிபந்தவ சத்துட்டுவே நம்ம அப்பி வர்த்தமான ஆண்டுவே பிளகேஸ்ம விராட்டே அவசியதாவேட்ட கெலப்பன விதியட்ட இதுகிரீம் சேஷ்ரே தீன கெட்டலு விசுதீம சந்தா அவசிய இசோதன இதிரிபாத்கரன்னட்ட கட்டயுத்து கொண்ட மிக மோத்தே மட்ட மதாக்கியனோ கரு முழுசுனே மந்திரித்துவனமி ஆண்டு லபாகத்த தவசி இட பகுவதா இந்தாங் விராட்டே ஜனதாவட்ட இதுக்கரலா திபிச்ச இதுக்கிரியும் சியால் சமஹார தேசிபாலனவசின் ஏவா அவுண்ட பாடு ஏமனத்தா உங்க தேசிபாலன கமனட்ட பாதாவிச்ச சமஹார வியாப்புதி சந்தா யுதவலா திபோலு காட்டையுத்து கடலா விதலா வினாசக்கல்லத அப்ப மதாக்கரான மே இது கிரீம் கல்ல திபிச்ச தேவால் கடல தால நெவத்த மே இது கிரீம் கிரீமட அவசியக்கரண தேவால் குடனகான ஹதான் காவெனுவெந்த முகாக்கெனுவெந்த கீன பிரச்சனை அப்படி தீரும் அப்படி தெக்கா திதாஸ் பாலவட களி பவித்திச்ச ஆண்டுவ கோமதமே இது கிரீம் சேஷ்யே திபிச்ச கட்டையுத்து கட்டே பவித்தி நீதியட பட்டஹண்டிவ இவகேம பார்லிமேந்துவே சா என் பிடத்த அனுமதலா திபு ரீதி ரீதி வலிம் பெஹரவேலா தம தமங்கே தேசபாலன சா தம தமங்கே சாக்கு எமனத்தான் தமண்ட லபின கொமிஸ் முதல கிசேதுக்கின காணே பலல பிரசம்பாதினே பசுவட கால் தபல தமங்கே அவசியதாவேனி பெனிஹிட்லா எதி கிரீம் கட்டயுத்து கரல மிரட ஆர்த்திக வசியம் சங்கவர்தன வசியம் வெடிச்ச திப்ப விழாவுக தமாய் அப்ப இதா ரட்ட பார அரகன ஜாதிக ஆண்டுவாக் ஹதாகன ஹேட்ட மேட்ட அதல ரட்டே எம்சி மட்டமகட அதே ஆர்த்திக வசியம் சங்கவர்தனும் சமர்த்த வெடப்பில்வா நிர்மாணே கல அப்ப கட்டயுத்து கர நிசா அப்ப மே விழாவ மதக்கரணுவா ஆண்டுவே மே வெடப்பிலுவல யோஜனா கரண விழாவே பல முனுசனே மந்திரித்தம அப்ப சத்துருவா விபாக்ஷே ஹட்டியர் அது வெடப்பிரிசாக் மே சபாவத்துல இன்னும் விபக்ஷே ஹட்டியட மீ கரண ஓனாம ஹொந்த வெடகட சஹாயோகே தீம சந்தா கட்டயுத்து கரணுவாய் கேன காரணே பணிவிடே அது வர்த்தமான ஆண்டுட அப்படி லபா தின்ன கட்டுவது கிரீம் பிலிமாதமா சத்துரு அமைத்துமாய் தவ கீபதினேக் மமனாய் சபாவினி ஆண்டு பெத்து ஹெபே மேகுலாங் எலியட கீழ கியா நிம்மகாத்து கார் முழுசு நீ மந்திரித்து முன் அப்படி துணைந்தேகாக் தேன் அப்படி துணைந்தேக நேத்தும் வெட கரான பே துணைந்தேக நேத்துவ மே ரட்டே ஜீவன வீதம் அடு கரான பே துணைந்தேக நேத்தும் மே ரட்டே ஆர்த்திகே யாட கினியல மே ரட்டே ஜனதாவட ஏ ஹக்கியாவ நெஹை கின காரிசா அப்படி ஆண்டுட கீனோ ஆண்டுவ கீனோ ஓனே மகுது வெடகட தென்ன புலுவாங் ஹைய சக்திய அபி சத்துவ தீரும் நிசா அது மே மே விழாவே கதா கரண வெட பிலுவெளித் எம் எம் கெட்டலு தீனோ ஏ சீலு தேவால் ஹொந்த தனக்கட கினியான புலுவாங் வெட பிலுவல அப்படி யோஜனா கரணும் யோஜனா சியல்லாத் அரகன ரட்டே இது வெட பிலுவல கினியும் சந்தா ஏ கட்டுவது கிரியும் சந்தா அப்படி அப்பே சஹாயோகிய தீனோ புலுசுரே கார மந்திரித்துமணி தென் அப்பே விஜித ஹேராத் மந்திரித்துமா கதா கர ஆரக்ஷாவச ஆரக்ஷக அமாத்தியாசிய பார கௌதாதி இன்னைக்கு காரணம் දැක්කම මේ මුහුණු පොතේ තියෙන පුංචි සටහනක් මේ වෙනකොට මෙහි මොහොතේ යාපනයේ විශ්වවිද්‍යාලයේ තරුණියක් මරලා දාලාද මැරිලාද කොහොමද දන්නේ නැහැ. නමුත් මේක තියෙනවා. අපිට දැන් මේ පිළිබඳව දැනගැනීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ දරුවා මොන ආකාරයටද මැරුණේ, මරලා දැම්මද නැද්ද කියන කාරණේ පිළිබඳව වගකිය යුතු අමාත්‍යවරයෙක් අද රටට නැති නිසා අපිට මේ පිළිබඳව දේශපාලන වශයෙන් වෙයි රටේ මොන පැත්තට මොන විදියට මේක ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවා මුලසුනේ මන්ත්‍රීතුමනි. ඒ නිසා මම හිතනවා ආණ්ඩුව විශේෂයෙන්ම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව මේ රටේ සමස්ත ජාතිය ආරක්ෂා කරන්න ආපු ආණ්ඩුවක් ඇටියට ඒ ආරක්ෂාව පිළිබඳව විශ්වාසය තියලා රටේ බහුතර ජනතාව ලබා දෙන වරම පාවා දෙමින් කටයුතු කරනවායි කියන කාරණයට හොඳම උදාහරණය අද වෙලා තියෙන සිදුවීම් පිළිබඳව කිසිම තොරතුරක් දැන ගැනීම සඳහා අවස්ථාවක් සැලසෙලා නැහැ මුනුසිනේ ගරු මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා විශේෂයෙන්ම මේ කාරණේ කියන මේ රටේ නීතිය, මේ රටේ රීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නීතිය පිළිබඳව මොන ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ පිළිබඳව පුංචි උදාහරණයක් කියන්න අපි දන්නවා. රත්නපුර ප්‍රාදේශීය සභාවේ වර්තමාන සභාපතිවරයාට දඬුවම් නියමයේ තියෙන මාස දෙකක් වෙනවා. වර්තමානයේ රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට උසාවියෙන් දඬුවම් නියමලා මාස දෙකක් වෙනවා. අද වෙනතුනත් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොවි තැනට පත් වෙලා තියෙනවා. නිසා මේ අධිකරණයට එල්ලවිච්ච සමහර ප්‍රහාරයන් පිළිබඳව දිගින් දිගටම සමහර හඬපට පෙන්නලා කටයුතු කරන ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මේ අධිකරණ තීන්දුව දීලා මාස දෙකක් ගත වෙනකොට ඒක ක්‍රියාත්මක නොවන තැනට පත්ච්ච නීතිය ක්‍රියාත්මක කරන තැන ඉන්නේ කවුද කියන ප්‍රාණේ ප්‍රශ්න අපි අහනවා කරු මොනසනේ මන්ත්‍රීතුමනි. ඒ නිසා රටට එකක් කියලා තම තමන්ගේ හෙළුව වසා ගැනීම වෙනුවෙන් කරන මේ බොරුව මේ රටේ ජනතාව අද ඉතා ඉක්මනින් දැනගෙන තියෙනවා කියන කාරණේ අපි පැහැදිලිව කියන අවස්ථාවක් කරනවා. ඒ නිසා ආණ්ඩුවට මේ යන්න දෙන්න බෑ
මන්ත්‍රීතුමනි. තව විනාඩි දෙකක්
ආණ්ඩුවට මේ යන්න දෙන්න බෑ මොනසනේ මන්ත්‍රීතුමනි. මොකද මේ අපි විපක්ෂයේ හැටියට ආණ්ඩුව කියපු දේවල්, ආණ්ඩුව කරනවා කියපු දේවල් ඒ රටේ ජනතාවගේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමේදී ඒ සියලු දේවල් මතක් කරලා දීමේ යුතුකම අපිට තියෙනවා. ඔවුන් එක මග හරිනවන, ඒක ඔවුන් මග හරින්න උත්සාහ දරනවන, ඒසේ විය යුතු නැහැයි කියන පණිවිඩය මතක් කරලා දීලා විශේෂයෙන් මේක ඔවුන් කරන්න බැරි නම්, ඔවුන් ඒක කරන්න සූදානම් නැත්තම් ඒක කරන්න පුළුවන් වැඩපිළිවෙල නැවත නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපේ රටේ ජනතාව අතර නිර්මාණය කිරීම සඳහා කටයුතු කරන මුලසනේ මන්ත්‍රීතුමනි. විජක්කනේ අපි පෞගිය කාලේ දැක්කා මේ රටේ ජනතාවට තේරුම් ගිහිලා තියෙනවා මොකද්ද මේ ආණ්ඩුව ලබා ගැනීමේදී කරපු ඒ රංගපෑම මොකද්ද, ඒ රංගපෑම සඳහා කටයුතු කිරීම සඳහා මොන මොන චරිතද නිර්මාණය කරගත්තේ, මොන මොන ආයතනවල සහයෝගද ලැබුණේ කියන කාරණේ අද රටේ ජනතාව දන්නවා. මාධ්‍ය මේව පළ නොවුණත් හන්දේ කඩේට ගියාම පොලට ගියාම ආණ්ඩුවේ හැකියාව නොහැකියාව පිළිබඳව හොඳට තේරුම් ගන්න තියෙන නිසා අද මොන උත්සාහය දාලා මොන වාර්ණය දාලා රටේ ජනතාවට මේ ආණ්ඩුව වසන් කරලා කාර්යගත කරන්න ගියත් සැබෑ දේ සැබෑ අර්ථය රටේ ජනතාව දන්නවා. දවස පුරා කඩපිලට ගියාම අද වේලක් කාලා වේල් දෙකක් නොගෙන තත්තරට පත්තර තත්තර පත්විච්ච පත් කරපු මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල වහා එළවාදීමේ වැඩපිළිවෙල නිර්මාණය කිරීම සඳහා අපි කටයුතු කරන්න ඕනේ කියන කාරණේ මේලාවේ මතක් කරමින් විශේෂයෙන්ම මේ සංවර්ධනය ඉදිකිරීම් ශේෂ්‍යය තුළ තිබෙන දැවැන්ත අඩුපාඩු මගහරවා ගැනීමට යෝජනා කරන මේ සාධනීය වැඩපිළිවෙල ඉනීම සඳහා අපේ සහයෝගය ලබා දෙන කටයුතු කරනවා කියන කාරණේ මතක් කරමින් අවස්ථාව ලබා දීම ස්තුති ප්‍රකාශ කරන බොහොමත්ම ස්තුති.
ස්තුති. Item number 1 House Secretary. Item number 2, House I agree. Aye. Item number 3, House I agree.
Aye.
Adjournment at House.
Arli Bintu Heta Paswaru Dahaya Tihe Dakwa Kalta Biyuti Ay Yojana Karami.
Motion at the House Adjournment time. Honorable Vijay Vala Khetia Raj.
ස්තුති මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, අද සභාව කල් තැබෙන අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. එවගේම 69 ලක්ෂයක් ජනතාවගේ ජනවරමින් පත් වූ වත්මන්ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ තම මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ වත්මන් රජය වගින් ගෙවී ගිය මාස දෙකකට අධික කාලයක් රට පාලනය කළද තම සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් ජනතාවට විවිධ පොරොන්දු රැසක් ලබා දුන්නද එකී බොහෝ පොරොන්දු ඉටු කිරීමට හැකියාව තිබුණද ඒවා ඉටු නොකිරීම නිසා ජනතා අපේක්ෂා භංගත්වයට පත් වී ඇත. විශේෂයෙන්ම ජීවන වියදම් පහත හෙලීමට බලපාන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල් 140කින් පමණද එළවලු මිල 300කින් පමණද ඉහළ ගොස් තිබුණි. අත්‍යවශ්‍ය සෑම භාණ්ඩයකම පසුගිය රජය කාල සීමාවට වඩා අධික ලෙස මිල වැඩි වී ඇත. රැකියා ලක්ෂයක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් රජය හා පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අහිමි කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටි. සමෘද්ධිය දීමනාව කප්පාදු කිරීමට හා අහිමි කිරීමේ සූදානමක් පවතී. ආණ්ඩුව පත් වූ දා සිට සෑම දිනක් පාසා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු සිරභාරයට ගැනීම විවිධ චෝදනා නගමින් ඔවුන් අපහසුතාවයට පත් කිරීම සිදුවෙමින් පවතී. රැකියා අහිමි කිරීමේ උසස්වීම් අහිමි කිරීම විධිමත් ක්‍රියාමාර්ගවලට පටහැනිව ස්ථාන මාරුවීම් සිදු කිරීම තුළින් 56 ලක්ෂයක් ඡන්දය දුන් ජනතාවගේ ක්‍රියාකාරීන් අපහසුතාවයට පත් කරමින් සිටී. එබැවින් ජනතාවට පොරොන්දු පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු බාණ්ඩු මිල අඩුකර ජනතාවට සහනයක් ලබා දී දේශපාලන පණිගැනීම් ලෙස කෙරෙන අකටයුතුකම් නතර කර පසුගිය රජය මගින් ස්ථාපිත කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය වඩාත් සුරක්ෂිත කරන ලෙස සුළුතරයක් නියෝජනය කරන රජයට බහුතරයක් නියෝජනය කරනු ලබන එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ විපක්ෂය බලකර සිටින්නීය. කරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මම කනගාටු වෙනවා. මේ රජය එදා 69 ලක්ෂයක් ඡන්දය ලබාගෙන අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත් වුණාම සුළුතරයක් වෙච්ච මේ පොදු ජන පෙරමුණට අපි අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අස්සෙලා තවන්ට වැඩ කටයුතු කරගන්න ඉඩ දුන්නේ ජනතා පරමාධිපත්‍යයට සලකලා. නමුත් කියන්න කනගාටුයි, ගෙවී ගිය දින 66ක කාලයක් තුල ජනතාවට පොරොන්දු වෙච්ච කාරණාවලින් ඕනතරම් ඉෂ්ට කරන්න තිබිච්ච බොහෝ කාරණා අද හිතාමතාම අපහසුතාවයට පත් කළ ජනතාව ඒවා කල්මරමින් ඉන්නවා. එනිසා අපි රජයට කියන්නේ මේ කාල සීමාව තුළ, අපි දින 100 කාල සීමාව තුළ බොහෝ වැඩ කොටසක් ඉෂ්ට කරයි. කමුතුෙන් කියන්නට ඕනේ නැහැ. රාජ්‍ය සේවකින්ගේ රුපියල් 10,000ක් වැටුප් වැඩි කළා, තෙල් මිල අඩු කළා, ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ අහිංසක දුප්පත් ගැබිණි මාතාවන්ට රුපියල් 2,000ක දීමනාවක් සඳහා විශේෂයෙන්ම පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. එතනින් නැවතුනේ නැහැ. මේ රටේ භාණ්ඩ විශේෂයෙන්ම ඒ කාලය වෙනකොට තිබිච්ච භාණ්ඩවල මිල මට්ටම් අඩු කරලා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, කඩල, පරිප්පු, ඒ වගේම වෙනත් ධාන්‍ය වර්ග, ඒ වගේ දේවල් අඩු කළා. සහල් පවා රුපියල් 60-70 ගන්න පුළුවන් තත්යකට අඩු කළා. ජනතාව සහන දුන්නා. අද මම බඩු මිල ගැන කියන්නේ නැහැ. මෙතන ඉන්න ගරු මන්ත්‍රීතුමන්ලා, ඇමතිවරුන් හැම කෙනෙක්ම අඩු ගන්නේ තමන්ගේ බිරිඳෑවලුන් ඇවිල්ලා ගෙදරට කියනවා, දැන් හාල් කීයද, දැන් මේ එළවලු කීයද කියලා. ඒක ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. නමුත් අද රටේ ජනතාවම දන්නවා, කිසි කලකින් ඉතිහාසයේ කවදාවත් ලංකාවේ මෙවැනි මිලකට හාල් ගියේ නැහැ, මෙවැනි මිලකට එළවලු ගියේ නැහැ. අද වෙළඳ පොලේ ගත්තත්, අද තියෙන මිල දර්ශනය අනුව ගත්තත්, අදත් මං හිතනවා සෑම එළවලුවක්ම රුපියල් 2,300කට අඩු කරගන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. ආණ්ඩුවට එළවලු ඒ වගේ දේවල් මිල අඩු කරන්න බෑ, අපි පිළිගන්නවා. හැබැයි මතක තියාගන්න ඕන, සාමාන්‍ය ආහපත් කාලගුණික තත්ත්වයන් නිමා වෙලා තියෙද්දි ඒ තුලින් කවදාවත් එවැනි කාලයකදී සිදු නොවෙච්ච ආකාරයට මිල මට්ටම් ඉහළ ගිහිල්ලා තියෙනවා. අපේ රමේෂ් පතිරණ ගරු අමාත්‍යතුමා දන්නවා, එතුමා දන්නවා බද්දගම ප්‍රදේශය තුල එළවලු කඩයක් කඩලා දැම්ම පහුගිය දවස. කඩලා අරන් ගියේ මොනවද? ලූණු මිටි, ලීස් මිටි අරගෙන, බොරු නෑ. ඔබතුමා දන්නවා මාධ්‍යවල ඉතාමත් හොඳින් ප්‍රදර්ශනය වුණා. ඔබතුමාලට මේවා පේන්නේ නෑ. ඇමතිකම් ගන්නකොට, බලයේ රැඳෙනකොට විපක්ෂයේ දකින්න දේවල් තමුන් අන්සල දකින්නේ නෑ. එනිසා මම කනගාටු වෙන එක බොරුව කිව්වොත් ඒ කරපු මාධ්‍ය සම්පූර්ණයෙන්ම බොරුවක් ප්‍රකාශ කරයි කියලා එතුමල්ලට කියන්නේ නැද මේක පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙනවා රමේෂ් පතිරණ මැතිතුමා මම දන්න ස්ථානේ කොහෙද කියලා නැකිටල ඉඳන් කියනවා ඒක බොරුව කියලා මම ඒ නැකිටල ඉඳ කියන කතාව පිළිගන්නේ නැහැ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි ඒ වගේම එතුමා දැන් මෙතුමා යන්න ඉස්සෙල්ලා කියන්න ඕන මෙතුමා කියනවා රුපියල් දහසක එක් විශේෂයෙන්ම වතුකම් කරවන්ගේ වැටුප් වැඩි කරනවා කියලා මේ වෙනකොට වතු කම්කරුවන් ඒ සඳහා උද්ඝෝෂණය කරනවා ඒ සඳහා පාරට බැහැලා ඉන්නවා එතුමා යනවා හැබැයි වතු සමාගම් මේ රුපියල් 1000 ක්‍රියාත්මක කරන්න සූදානම් නැහැ මෙන්න කියපු ප්‍රකාශ වේදිකාවක් වේදිනගාවක් ගානේ කියපු ප්‍රකාශ අද අල්ලේ පැල වෙන බොරු බවට පත් වෙලා තිබෙනවා ඒ විතරක් නෙමෙයි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි එතුමන්ල පැහැදිලිව පිළිගෙන තිබෙනවා එතුමන්ල පැහැදිලිව මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ දැන් බලන්න උදාහරණයක් හැටියට අපි දන්නවාද මේ මූල්‍ය ආයතනවල තිබෙන ණය කපා හරිනවා කියලා හැමතැනම බෙරිහන් දුන්නා ඒවට අණ දුන්නා කියලා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි කිව්වා දැන් මට තියෙනවාද එක්තරා පුවත්පතක මං සභාගත කරනවා ජනවාරි මාස 22 වෙනිදා වදාදා ලංකදීප පුවත්පතේ ණය ගෙවා ගන්න බැරුව ණය ගෙවා ගන්න බැරුව විස කෙඩිකෑ තිදෙනෙක් මාව මරුට දුවයි බෑ නයි රෝහලේ අපේ කාලේ මේ වගේ දෙයක් සිද්ධ වුණා නම් බලන්න ඕන මෙතන පෙරිහන් දෙන හැටි පුළුවන් නම් ගෙනෙයි ඒ මැරිච්ච මිනිහාගේ පෙට්ටියක් ගෙන්නලා පෙන්නයි පාරිතියයි නමුත් අපි මේවට කලබල වෙන්නේ නැහැ සදාචාරාත්මක ආණ්ඩුවක් හැටියට දැනගන්නට ඕන මෙවැනි තත්ත්වයකට පත් වෙලා තින්නේ මේ ආණ්ඩුව කියපු ණයබරින් නිදහස් කරනවා ණය කපා හරිනවා සුළු පරිමාණ කුඩා කර්මාන්ත කරුවන්ට ණය නිදහස් කරනවායි කියලා කයිවාරු ගැහුවට වැට් වලින් බිලියන 500ක් අහිම් වෙලා තිබෙනවා එක දවසකට මේ ආණ්ඩුව ආවට පස්සේ ලක්ෂ 7000ක් අහිම් වෙනවා එනිසාද මොකද්ද වෙලා තින්නේ බණ්ඩාගාරයේ හිස් වෙමින් යනවා වෙනදා රෝහල් වලට මහා මාර්ග වලට අධ්‍යාපනයේට දවස ගානේ ගෙවන බිල්පත් වලට ගෙවන්න පුළුවන් කමක් තිබුණා ගරු මන්ත්‍රීතුමනි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි එහෙම ගෙවන්න මුදලක් තිබුණා බණ්ඩාගාරයේ අද රුපියලක් නැහැ මොකද වෙලා තිබෙන්නේ අද ලක්ෂ 7000ක් දවස ගානේ පාඩු වෙනවා මේව ගන්න වැඩ පිළිලක් නැහැ මේව ගන්නේ කොහොමද කිසිම කෙනෙක් මුදල් ලැබෙති හැටියට ගරු අගමැතිතුමා එක වචනයක් කියන්නේ මේ මුදල් හොයාගන්නේ කොහොමද කියලා. එන ගමන් කිව්වේ අපි සියලු සැලසුම් හදලායි කිව්වා. ඔක්කොම සැලසුම් හදලායි කිව්වා. අපට වැඩ පටන් ගන්න විතරයි කිව්වා. අපි පැය 48න් දින 24 පැය 48න් පැය 24න් වැඩ කරනවායි කියලා කයිවාරු ගැහුවේ. හැබැයි අපි තවම දන්නවා සමහර අමාත්‍යංශවල අපි ඉතාමත් පැහැදිලිව දන්නවා තමන්ගේ සංස්ථා සභාපතිවරු වගේවත් අද ඉතාමත්ම කනගාටු වෙනවා. ඒ අය පත් කරගන්න පුළුවන් කමක් නැති. අද මම හිතනවා එක්ස්පර්ට්ලා දානවයි කියලා සමහර තැන් වලට දාලා තින්නේ හමුදාවේ මේ ඉතාමත්ම ඉහළ විශ්‍රාමික ගිය නිලධාරි. ඒ විතරක් නෙමෙයි. අපි බලන්නට ඕන. අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සඳහා මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 10000 දක්වා වැඩි කරනවා කියලා කියනවා. මෙන්න බන්දුල ගුණවර්ධන ඇමතුමා කියන උසස් අධ්‍යාපන ඇමති හැටියට ඒක අපි දැම්ම වැඩි කරන්නේ ඒක අපි අයවෙන් ඉදිරියේදී තමයි වැඩි කරන්න කියලා එතුමන්ලා කියනවා. ඒ නිසා මෙහෙම බොරු කියන්නට අවශ්‍ය නැහැ. එයා කිව්වේ ආපු ගමන් අපි නියම විදිය වැඩපිළිලක් අපේ තියෙකුවා. අපේ ප්‍රතිපත්තියක් තියෙකුවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. අපේ වැඩපිළිලක් තියෙකුවා. අපි ඒ ඔක්කොම හදලා ඒකුවා. හදපු කෙහෙම්මලක් නැහැ. අද හදනවා තමයි අටුව කඩලා පුටුව හදන්න වගේ ලක්ෂයක් එළියට දාලා ලක්ෂයක් රැස්සාවල් දෙනවා. දැන් මේ වෙනකොට පිඹුරුපත් හදමින් යනවා. මේ වෙනකොට විශේෂයෙන්ම ගාම ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සමහර තැන්වල ඉන්න පෞද්ගලික ආරක්ෂක අන්සේ සියලුම දෙනා ගෙදර යවලා එයාගේ වැටුම එයාගේ සම්පූර්ණයෙන්ම ඒක නතර කළා ග්‍රාම ආරක්ෂක බටින් දාන්න මේ ස්ථානවල. දාලිවල්ලා වෙනත් මේ සමෘද්ධි ලබන අයට අර හදනවා කියපු බලකායේ අර කියන පත්තරවල දැන්වීම දාලා තිබෙනවා ලක්ෂයක බලකායක් හදනවා කියලා ඒ 6-7 නැත්තම් 8 පාස් වෙච්ච ඊට වඩා අඩු අය අරගෙන ඉවරලා මේ බලකායක් හදලා ඒවට දානවලු දැන් ගාම ආරක්ෂක බටින් ඇති අපි කැමති එහෙම කරනවා නම් හැබැයි මතක තියාගන්න මේ රටේ රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශවල අහිංසක ආරක්ෂක නිලධාරීන් හරියට වැටුප් නැතුව යන්තම් ජීවිතය ගත ගහගන්න වේල් දෙක යන්තම් කන්න මේ වගේ පෞද්ගලික අංශවල වැඩ කරන එක සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා එයා ගෙදර යවලා එයා මං හිතනවා බිමට දාලා පැදුරෙන් බිමට දාන තත්ත්වයට පත් කරන්නට මේ ආණ්ඩුව කටයුතු කරමින් යනවා මේ මාස දෙක ඇතුළත. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට රුපියල් 10000ක් විශ්වවිද්‍යාල සඳහා මහපොළ ශිෂ්‍යත්වය දෙනවා කියලා. බොරුවට කියනවා. මෙයලාවට පස්සේ තමයි මහපොළ ශිෂ්‍යත්ව හොරකමක් තියනවා, මෙච්චර විනාශ කරලා තියනවා කියලා. අපි ඒව කිව්වේ නැහැ. අපි ඒක රුපියලක් අඩුවෙන් ගෙව්වේ නැහැ. එක මාසයක් ඒවට හිඟ තිබ්බේ නැහැ. අද පහුගිය නොවැම්බර් දෙසැම්බර් මාසවල අද වෙනකන් ඒ මහපොළ ශිෂ්‍යත්ව ලාභීන්ට ඒ දරුවන්ට මහපොළ ශිෂ්‍යත්ව ලැබුණේ නැහැ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. ඒ වගේ විතරක් නෙමෙයි, අපි දන්නවා අට විනාඩි දෙකක් දෙන්න මම මේ යෝජනාව ඉදපත් කරන ගරු මන්ත්‍රීතුමනි මුලාසනේ මට සමා වෙන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරන කරුණා කළා. අද ඒ දරුවන් පාරට බැහැලා, ඒ දරුවන් අද මහමග බැහැලා ඉන්නවා. නොකානොබී අද උපවාසය කරන්න සිද්ධ වෙලා ඉන්නවා. මේ ආණ්ඩුව කයිවාරු ගැහුවා, අපි උද්ඝෝෂණ නැහැ, පිකටින් නැහැ, උපවාස නැහැ කියලා. අදත් ජනාධිපති ලේකම් කාර්යාල ළඟ රැකියාවෙන් වෙච්ච අය අද පොලිමේ ඉන්නවා, අද එතන ගෝල් පේස් පිටිය ළඟ. මෙන්න තත්ත්වේ. මේව කරන්න නෙමෙයි ආණ්ඩුව ආවේ රට සුරක්ෂිත කරනවායි කිව්වා. මොකද්ද රට සුරක්ෂිත කරන්නේ? අපි රට සුරක්ෂිත කරලා තිබුණේ එදා ජනාධිපතිවරයාට. අපි දන්නවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, රුවන්වැලි සෑය ළඟට යනකොට වාහන තුනකින් යන්න පුළුවන් බැරියස් නැතුව ගිහිල්ලා දිවුරුම් දෙන්න පසුබිම හැදුවේ ගෝඨාභය රාජපක්ෂ 16 වෙනිදා දිනලා 18 වෙනිදා වෙනකොට එයා අතට අරගෙන නෙමෙයි. එම නෙමෙයි, අද ඒ තත්ත්වය අද වෙනස් කරලා තිබෙනවා. ඒ නිසා බොරුවට මවාපාලා රට සුරක්ෂිතයි කිව්වා, ආහාර සුරක්ෂිතතාවය හදනවායි කිව්වා, ආහාර සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන් විනාශ කළා, කාබාසිනියා කළා දාලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ ගරු උලාසනේ මන්ත්‍රීතුමනි, අපි දන්නවා අද මොනතරම් දේශපාලන පරිගැණීම් වලට ලක් කරලා තියෙනවද. මම අහනවා සමහර වෙලාවට මේ පොලිස් කොමිසම නිදිද කියලා. ඉතාමත්ම කනගාටුදායක ලෙස සානි අබේසේකර මහත්මයලා ගැන හඬපටියාවේ පස්සේ. හැබැයි සානි අබේසේකර මහත්මයා ප්‍රමුඛ, ඒ තානිය අබේසේකර මහත්මයා ප්‍රමුඛ 704කට විදේශගත වෙන්නට ඉඩ දුන්නේ නැහැ. මේ අය තමයි බුද්ධි අංශයේ පිළිබඳව කතා කළ මහලුකොට කිඹුල් කඳුළු හෙලපු අය. අද එහෙමයි කටයුතු කරේ. ඒ විතරක් නෙමෙයි, බලන්න පොලිස් ස්ථාන ගණනාවක, අද පොලිස් ස්ථාන ගණනාවක ස්ථානාධිපතිවරු මාරු කළා. මම සභාගත කරනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ කාණ්ඩය සම්බන්ධයෙන් විශේෂයෙන් ගාල්ලි හිටපු මුලස්ථාන පොලිස් පරිසරක මුලතිව් වලට දාලා, බෝපෙ පෝද්දල පොලිස් හිටපු එක්කෙනා මාතරට දාලා, උඩුගම හිටපු එක්කෙනා පුලියන් කුලමට දාලා, හිඳුතුම එක්කෙනා මහවැලට දාලා, කොහොම පොලිස් කොමිසම මේව නිදිද? අපි ඉන්න කාලේ අපි මාස 6ක් ගියත් බෑ කොමිසමේ නිර්දේශ ඇවිල්ලා කාලයක් ගිහිල්ලා ඒව නිර්දේශ අරගෙන එනකන් තිබුණා. අද ඕනනම් කොමිසම යටත් කළා, යටපත් කළා. අද ඕන කමක් තිබෙන ඕන විදියට මේ කටයුතු දේශපාලන පරිගැණීම් වලට ලක් කරන්න. තෙල් මිල අඩු කරනවා කියලා අද කිව්වා. අපි කිව්වා පෙට්‍රල් මිල රුපියල් 33කින් දින 100 අඩු කරා. ලීටර් 3ක් ගහන සෙඩ් එකට මෝටර්සයිකලයක් අරගෙන යනකොට, කාර් එකක් අරගෙන යනකොට, ත්‍රිවිල් එකක් අරගෙන යනකොට රුපියල් 100ක් සාක්කුවේ දාගන්න පුළුවන් ලාභයක් අපි ලබල දුන්නා. අද මොකුත් නැහැ. අද කියනවා තෙල් ඇමති කියනවා තෙල් මිල වැඩි කරන්නේ නැහැ කියලා. හැබැයි බන්දුලගොඩවල් කැබිනට් ප්‍රකාශක කියනවා, කැබිනට් ප්‍රකාශක කියන මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි මොකද්ද කියන්නේ? එයා තෙල් මිල වැඩි කරන්න වෙයි කියලා. ඒ නිසා අවසාන වශයෙන් මම කියනවා මේ ආණ්ඩුවට මේ දින 66 තුල බංකොලොත් දේශපාලනයක් කළා, රට කාබාසිනියාවට ලක් කළා, බඩු මිල වැඩි කළා, දේශපාලන පලියට දීලා සහන නොදී කරපු මේ ආණ්ඩුව වහාම අපි ප්ලෑස් වෙනවා මේ වගකීමෙන් කියනවා මේ කටයුතු කරන්න කියලා.
කර්ස ඩී සිල්වා
සභාපතිතුමනි බොහොම ස්තුතියි. මම හිතන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තියෙන්නේ රෝහිණි මන්ත්‍රීතුමියත් කතා කරනවා. මම හිතන්නේ කාරණා තුනක් පිළිබඳව මෙතුමා කියපු මේ ගැන අපි යෝජනාව ස්ථිර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම මේ බඩුමිල ගැන කතා කරනකොට හාල් ගැන කතා කරන්න ඕනේ. අද වීමිල නාඩු රුපියල් 37 40 අතර තෙත වී විකිනවා. වියලි වී කිලෝ රුපියල් 43ක් විතර වෙනවා. හැබැයි ආණ්ඩුව කිව්වේ මොකද්ද? රුපියල් 52යි නාඩු රුපියල් 57යි සම්බ. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකවරයා දීපු පොරොන්දු. එතුමා කිව්වා එතුමා දීපු පොරොන්දු ඉෂ්ට කරනවා කියලා. අපි වහාම මේ කන්නේ වී නාඩු 52ට ගැසට් කරන්න, ඊළඟට සම්බ 57ට ගැසට් කරන්න කියලා කියනවා. මං හිතන්නේ කීරි සම්බා මදන 60 ගානකට 63කට ගන්නවා කියලා කිව්වේ. ඒකත් කරනවා නම් කරන්න. ඉතින් ඒ නිසා ජනතාවට බොරු පොරොන්දු දෙන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වැඩේ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගැසට් එකක් ගහලා තියෙනවා 98ට 99ට හාල් දෙන්න ඕනේ කියලා. ඔව් 98ට 99ට හාල් තියෙනවා, නෑ කියන්නේ නෑ. දැන් රතු නාඩු තියෙනවා, සම්බ තියෙනවා 98ට. හැබැයි රතු කැකුළු සුදු කැකුළු කීයද? රුපියල් 105ත් 120ත් අතර වෙනවා. එතකොට ගැසට් එක ගහලා තියෙනවා නම් 98ටයි 99ටයි දෙන්න ඕනේ කියලා කොහොමද 105ත් 120ත් අතර දෙන්නේ? ඉතින් ඒ නිසා මම රජෙන් ඉල්ලා සිටිනවා මිනිසුන්ව මුලා කරන්න නැතුව කියපු දේ ඒ විදිහට කරන්න. අනිත් එක තමයි අපි හොඳට දන්නවා ශක්ති ව්‍යාපාරය හරහා මෙට්‍රික් ටොන් 49000ක් සතොස ගබඩාවල තිබුණා වි. නමුත් ඔබලාගේ ආණ්ඩුව ආපු ගමන් ඒක කට්ටියට වික්කා. අපි හිතමු හාල් වී කරාම වී හාල් කරාම ඒ මෙට්‍රික් ටොන් ඉතුරු වෙලා තිබිච්ච 42000 මොකද 7000ක් අපි ගබඩාවෙන් නිකුත් කරලා තිබුණා. මෙට්‍රික් ටොන් 27000ක් තියෙන්න ඕනේ. දැන් මෙතුමන්ලා කිව්වා මේක මේ සතොස හරහා තමයි සාමාන්‍ය පාරිභෝගිකයන්ට බෙදා හරින්නේ කියලා. දැන් මෙට්‍රික් ටොන් 27000න් සතොසට මෙට්‍රික් ටොන් කීයක් ඇවිල්ලා තියෙනවද? සතොසට මෙට්‍රික් ටොන් කීයක් ඇවිල්ලා තියෙනවද? එහෙනම් මේකේ ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නේ මොකද්ද? අරහාල් මාෆියාවටම තමයි මේ ගබඩාවල තිබිච්ච මේ වීඅලුයි මණ්ඩලයේ තිබිච්ච ගබඩාවල තිබිච්ච වීට් එක විකුණලා තියෙන්නේ. ඉතින් ආන්දිමට මොකද උනේ? ආණ්ඩුවට වීත් නැහැ, ආණ්ඩුවට සල්ලිත් නැහැ, ආණ්ඩුවට හාලුත් නැහැ. මිනිස්සු 80ට 85ට කාපු හාල් කිලෝ එක දැන් 105ට 120ට තමයි ගන්න වෙන්නේ. මං කලින් කිව්වා වාගේ සුදු කැකුළු රතු කැකුළු නම් අනිත් ඒවා ඊට වඩා යම්කිසි අඩු ප්‍රමාණයකට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා වහාම ගොවි මහතුරුන්ටත් දීපු පොරොන්දුව ඉෂ්ට කරන්න කියලා කියනවා. අනිත් පැත්තෙන් එළවලු මිල ගැන කතා කරා, එළවලු මිල ඉහළ පහළ යනවා. අපිට ඒක තේරෙනවා. වැස්ස නිසා ඒ ප්‍රශ්න තියෙනවා. නමුත් එළවලු මිල යම්කිසි ප්‍රමාණයකට උච්චාවචනය අඩු කරන්න නම් ඒ තෙතමනය හා උෂ්ණත්වය පාලනය කරපු ගබඩා හදන්න ඕනේ. අවුරුදු ගානක් තිස්සේ මේක කරේ නැහැ. මම ඒ අමාත්‍යාංශයේ ඉන්නකොට මට අවස්ථාව ලැබිච්ච නිසා තමයි පළවෙනි ලංකාවේ පළවෙනි ඒ ගබඩාව හදන්න පටන් අරන් තියෙන්නේ දඹුල්ලේ. අපි ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ මේ කැලෑව සුද්ධ කරලා මම මේවා සභාගත කරන්න කැමති පින්තූරු හතරක් තියෙනවා. මේ කැලෑව සුද්ධ කරනවා දඹුල්ලේ මාකට් එකට එහා පැත්තේ අක්කර 6 කෑල්ලේ. ඊට පස්සේ ඒක සිමෙන්ති දාලා ඒක හදාගෙන යනවා. දැන් අපි යම්කිසි ප්‍රමාණයකට මේක රැඳි. නමුත් මේක ඇදෙනවා. ඇද 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 යනවා. නමුත් ඒ පැත්තේ ලූණු ගොවියෝ දන්නවා මාර්තු මාසෙ විතර වෙනකොට මේ ලූණු දැන් සමහර නර්සරි පටන් අරන් තියෙනවා. අගෝස්තු විතර වෙනකොට මේ ලූණු මේ අස්වැන්න ගන්නවා. ඒ ලූණු අස්වැන්න ගන්නකොට ලූණු අස්වැන්න මේ ගබඩා කරන්න තෙතමනයයි උෂ්ණත්වයයි පාලනය කරපු මේ මෙට්‍රික් ටොන් 5000 ගබඩා ඉවර කරන්න කරුණා කරලා ඒකට ප්‍රයොරිටි එකක් දෙන්න. දැන් ලූණු මිනිසුන්ට කන්න බෑ. ලූණු රුපියල් 800 ගන්න. මගේ වයිෆුත් කම්ප්ලේන් කරනවා. ඉතින් ඒ නිසා එන පාර ලූණු කන්නේ මේ ලූණු ගොවියොන්ට ඒ හරි විදියට ඒ ප්‍රයිස් එක ඒ කට්ටියට ලබා ගන්නත් මේ පාරිභෝගිකයන්ටත් යම්කිසි සාධාරණයක් වෙන කරුණා කළ මේක ඉවර කරන්න. ඔබලාට යම්කිසි හෝ සහයෝගයක් අවශ්‍ය නම් අපි ඒ සහයෝගය දෙන්න. මේකට රුපියල් මිලියන 600ක් වියදම් වෙනවා. ටෙන්ඩර් දාලා ඒක කරේ. ඒකෙන් රුපියල් මිලියන 300ක්ම ප්‍රදානයක් හැටියට නැවත නොගෙවන ප්‍රදානයක් හැටියට ඉන්දියාවේ රජයෙන් අපිට ලබා දුන්නා. ඉන්දියාව රජයෙන් ලබා දුන්නා. ඉතින් ඒ නිසා මේක කරුණා කරලා ඉවර කරන්න කියලා මම ඔබලාගෙන් ඉල්ලනවා. අවසාන වශයෙන් මේ පොල් ගැනත් ඔබලාට කල්පනා කරන්න සිද්ධ වෙයි. දැන් පොල් කෙටියා රුපියල් 60. ඉතින් ඒ නිසා ජීවන වියදම ගැන කතා කරනවා නම් ආණ්ඩුව දීපු පොරොන්දු ඉෂ්ට කරන්න මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න. ගොවි මහතුරුන්ට දීපු පොරොන්දුවත් ඉෂ්ට කළා. ඒ කට්ටියට ඒ රුපියල් 52යි 57යි ගෙවන්න. බොහොමත්ම ස්තුතියි.
ඊළඟට ගරු අශෝක අභිෂේකර.
ඔව් ස්තුති. මුලාසනවන්ට මන්ත්‍රතුමනි, ඉතාව කාලයතිච සභාව කල්තැබීමේ යෝජනාවක් පිචපාල හිටියාලති මන්තුමා ගෙනවා. විශේෂයෙන්ම මෙම රජය බලයට පත් වෙලා දැන් මාස දෙකකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් මේ රජයට අසමත් වෙලා තියෙනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කරන්න. 2015 අපි රජයේ බලයට පත් වුණාට පසු අපි පැකේජයක් වශයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් කළා. විශේෂයෙන්ම සහල් මිල පාලනය කළා. විශේෂයෙන්ම සැමන් ඒ වගේ පරිප්පු අල සීනේ සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කළා. පොල් ගෙඩියේ පවා මිල සාමාන්‍ය තත්ත්වයක තිබුණා. ඊට ප්‍රධාන හේතු වශයෙන් තිබුණේ පසුගිය රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තිබුණා පෙට්‍රල් ඩීසල් වල මිල අඩු කරන්න කියලා. එහෙම කරන්නේ නැතුව ඉතාව වැඩි ගානට ඩීසල් මිල වැඩි වෙලා තිබිච්ච තත්ත්වයක් තුළ අපි 2015 සිට 2019 මේ රජය බලයට පත් වෙන තෙක් අපි ඉන්ධන මිල 2015ට වඩා අඩු තත්ත්වයක තියාගෙන හිටියා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය කරලා තිබුණා. හැබැයි මේ මාස දෙක කාලය තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ජනතාවට දරාගත නොහැකි තත්ත්වයට ඉහළ ගිහිල්ලා තියෙනවා. අපේ හර්ෂද සිල්ලමන්තුමා කිව්වා සහල් මිල දැන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිව්වා රුපියල් 52යි නාඩු 57යි සම්බ 63යි කීරි සම්බ කියලා. සාමාන්‍යයෙන් අපි සන්තෝෂ වෙනවා මෙම සහතික මිලට ගොවීන්ගෙන් මෙම වී මිල දී ගන්නවා නම්. නමුත් වී සහල් කිලෝ එකක් නිපදවන්න වී කිලෝ 1.6ක් ඕනි. ඒ වගේම වෙළඳ පොළට යද්දි හාල් කිලෝ එකක් වී කිලෝ එක මිලට මිල 2.1කින් වැඩි කරපුවාම තමයි සහල් මිල තීන්දුව වෙන්නේ. ඒ අනුව බලද්දි රුපියල් 52කට නාඩු ගත්තොත් වෙළඳ පොළට යද්දි සහල් කිලෝ එක මිල රුපියල් 109ක් පමණ වෙනවා. කීරි සම්බා රුපියල් 63කට ගත්තොත් වෙළඳ පොළට යද්දි සම්බා මිල කිලෝ එකක් රුපියල් 130ක් බවට පත් වෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ මේක පාලනය කරන්න ගොවීන්ට ඒ අවශ්‍ය පහසුකම දීලා පාරිභෝගිකයාට මේ සහනය ලැබෙන වැඩපිළිවෙලකට අනිවාර්යයෙන්ම යන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් මෙම සහතික මිලට ගත්තොත් අනාගතයේදී සහල් මිල ඉතා විශාල ලෙස ඉහළ යනවා. ඒ වගේම පොල් ගෙඩියක මිලත් ඉතා ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් තියෙනවා. ඒ සඳහාත් අපි වැඩපිළිවෙළ සකස් කළ යුතු වෙනවා මේ රජය. එහෙම නැත්නම් දැන් තියෙන ජනතාවගේ ආර්ථික අපහසුතාවය මත තව ඉදිරියට යද්දි ජනතාව ඉතා කබලෙන් ලිපට වැටෙන තත්වයකට පත් වෙයි. අපේ රජය රාජ්‍ය සේවකයෝ 14 ලක්ෂයක වැටුප 107කින් වැඩි කළා. මේ ජනවාරි මාසයේ සිට රණුග්ගේ කොමිසමේ වාර්තාව අනුව අවම රුපියල් 3000ත් උපරිම රුපියල් 20000ත් අතර ප්‍රමාණයකින් වැටුප වැඩි කරන තීන්දුව කළා තිබුණා. නමුත් මේ නව රජය එය නතර කරලා තියෙනවා. ඒ වගේම විධායක නිලධාරීන් වැඩවර්ධනයක නියැලිතාව තිබුණා ඔවුන්ගේ දීමනාව වැඩි කරන්න කියලා. ඒ කමිටුවේ මාත් සිටියා. අපි තීන්දුවක් ගත්ත ජනවාරි මාසෙට එම නිලධාරීන්ට රුපියල් 15000ක දීමනාවක් ලබා දෙන්න. දැන් ඒ දීමනාව නතර කරලා තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට ගැබිනි මව්වරුන්ට දෙන දීමනාව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තිබුණා වැඩි කරනවා කියලා. ඒක දැන් නොලැබෙන තත්ත්වයක් තියෙනවා. මේ දීමනා සියල්ලම නොලැබෙන තත්ත්වයක් තියෙන තත්ත්වයක් තුළ ජනතාව තවත් අපහසුතාවයකට පත් වෙනවා මේ ඉදිරියේදී මේ බඩු මිල ඉහළ යාම තුළ. ඒ නිසා විශේෂයෙන්ම ජනතා රට වෙනුවෙන් බලයට පත් වුණු රජයක් ලෙස මේ ජනතාවට සහන සැලසීම සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ඉක්මනින් ගත්තේ නැත්නම් මං හිතන්නේ මේ ජනතාව ඉතාමත්ම අපහසුතාවයට පත් වෙයි. මේ ඉදිරියේදී විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ උත්සව සමයක් එනවා. ඒ උත්සව සමයේදී තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යන්න ඉඩ තියෙන නිසා. දැනටම මං හිතන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහිලා තියෙනවා. ඒ ශීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වයක් තුළ ඉදිරියේදී රජයට ඉන්ධන මිලත් යම්කිසි වෙනසක් ගන්න සිදු වුණොත් තවත් මේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වළක්වන්න බෑ. ඒ නිසා මම විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට සහන සැලසීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න. මේක විශේෂයෙන්ම ඡන්දය බලාගෙන කරන එකක් නොවිය යුතු වෙනවා. මොකද ඡන්දයකුත් අප්‍රේල් මාසේ එනවා. ඒ නිසා ඉස්සර වැඩපිළිවෙළක් සකස් නොකළොත් ජනතාවට මේ බදු අඩු කිරීමත් තුළ එන බරත් මේ ජනතාවට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙයි. අපි 2019 අයවැයෙන් ඉදිරිපත් කළා බිලියන 2400ක ආදායමක් ලැබෙනවා කියලා. දැන් 2020ට අයවැයකුත් නැහැ. දැන් මේ බදු අඩු කිරීම තුළ බිලියන 550ක පමණ බදු අඩු වෙනවා. ඒ කියන්නේ කෝටි 55000ක් පමණ රාජ්‍ය ආදායම ශීඝ්‍රයෙන් අඩු වෙනවා. කෝටි 150000ක පමණ ආදායමක් ඒ 2020 වසරේ. හැබැයි වියදම කෝටි 470000ක් බවට පත් වෙලා තියෙනවා බිලියන 4700ක්. ඉතින් ආදායම කෝටි බිලියන 1500ක් තුළ වියදම බිලියන 4700ක් කරගොහම මේ රටේ ජනතාවට මේ සහන ලබා දෙන්නේ කෙසේද කියන ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. ඒ වගේම මොවුන් ප්‍රකාශ කරලා තිබුණා රැකියා ලක්ෂයක් ලබා දෙනවා කියලා. රාජ්‍ය ආදායම ශීඝ්‍ර ලෙස පහත වැටෙන තත්ත්වයක් රැකියා දසලක්ෂයක් රැකියා ලක්ෂයක් ලබා දෙන්නේ කෙසේද? ඒ රැකියා ලක්ෂයක් ලබා දුන්නාම ඒකේ බරත් මේ සාමාන්‍ය ජනතාවට පිටපත් වෙන බව අපිට හොඳින් තේරුම් ගන්න වැඩක්. ඒ නිසා විශේෂයෙන්ම මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වය පාලනය කිරීම සඳහා රජය කඩිනම් වැඩපිළිවෙළ සකස් කරන ලෙස විශේෂයෙන්ම ඉල්ලා සිටින් මම මගේ කතාව අවසන් කරනවා.
ඊළඟට ගරු ගේස විධානගේ ඊට පස්සේ කිව්වද? සමවෙන්න කරු ජානක වක්‍රුන්
මුනුසුනේ කරු සභාපතිතුමනි
කේසරි දන්නේ නැද්ද
අපේ ගමන්තුමා ගෙනාපු මේ යෝජනාවත් එක්ක එතුමන්ලා මේ මාස දෙකක් වගේ කාලයක් තුල හරියට උඩින් පාත් වුණා වගේ තමයි කතා කරන්නේ අපි මේ ආණ්ඩුව ගන්නකොටත් මේ සෑම එකකම මිල වැඩි වෙලා තිබුණා හැබැයි අපි ආණ්ඩුව ගත්තට පස්සේ ගොවියගේ නිෂ්පාදනයේට සාධාරණ මිලක් ලැබලා දුන්නා පහුගිය කාලේ සියලුම දේ රටින් ගේන්න පටන් ගත්තා පිටරට පිහිට පතාගෙන ඉඳලා
ඕඩ ප්ලීස් දැන් මූලාසනට සිරියානි විජේ වික්‍රම එතුමා එනවා
ගරු එම්තුමා හතර
මුල්සනේ මන්තුමේ පිටරටින් සෑම දෙයක්ම ගේන්න පටන් ගත්තා ගම්බිරිස් ඒ වගේම ඉඟුරු කහ කුරුම් කරුංක මේ සෑම දෙයක්ම ගෙනාවා ගෙනහැල්ලා මේ රටේ ගොවියන් ඇත්තට නැති කරා මේ යෝජනාව ගෙනා මන්තුමාගේ ගමේ ගම්බිරිස් ගොවියට ගම්බිරිස් විකුණ ගන්න බැරුව හිටියා හැබැයි අපි පිටරටින් ගේන එක නතර කරාට පස්සේ ඒ ගොවියගේ අතමිට සරු වෙන්න අද පටන් අරන් තියෙනවා එසේ අපි බලාපොරොත්තු වෙනවා මේ සෑම ගොවිතැනක් කරන කෙනෙකුටම තමන්ගේ ගොවිතැනට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. සා පහුගිය කාලේ ඒ ගොවිය ගොවිතැනෙන් ඈත් වෙලා හිටියා. අපි ගොඩක් වෙලාවට දැන් බලාගෙන යනවා ඇයි මේ ගොවිය ගොවිතැනෙන් ඈත් උනේ කියලා. ආණ්ඩුව ගොවියට කිසිම සහනයක් ලැබලා දුන්නේ නැහැ. ඒ වගේම කුඹුරු ටික එහෙම් පිටින් වගා කරේ නැහැ. ඒක නිසා සහල් නැති වුණා. දැන් මේ අපේ වැරද්දක් නෙමෙයි මේ පහුගිය ආණ්ඩුව කාලේ ඒ වැඩසටහන හරියට ගෙනාපු නැති නිසා මේ රටේ ගොවිය ගොවිතැන් කරන්නේ නැහැ. දැන් අපි ඒ ගොවිතැනට යන්න අවශ්‍ය කරන පහසුකම් ලබලා දෙනවා. ඒ වගේම ඇලවැල්ලක් හදලා දුන්නේ නැහැ. වතුර පාරක් එන තැනක් ඇනිකට්ටයක් හදලා දුන්නේ නැහැ. ඒක නිසා තමයි ගොවිය ගොවිතැනෙන් ඈත් උනේ. ඒ ගොවිතැනෙන් ඈත් වෙච්ච ගොවිය නැවතරක් ගොවිතැනට යොමු කරන්න තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. වර්තමාන ජනාධිපතිතුමා කිව්වේ ගොවිය උද්යෝෂණය කරන එක නතර කරලා ගොවිය ගොවිතැනට යවන්න කියලා. අපි දැක්ක මේ කොළඹ පාරවල් වල වැඩ කරන්න පහුගිය දවස්වල ආවේ මෙරටේ ගොවියෝ ගොවිතැන් කරනවා වෙනුවට බදාම අනනවා. එතකොට රටක් සංවර්ධනේ වෙයිද? ඒ නිසා ඔබතුමිය ඉන්නේ ප්‍රදේශෙත් බැලුවොත් ඒ සෑම ප්‍රදේශෙම ගොවිතැන් කරේ. මම තමුන්නාංශාට කියන්නම් පහුගිය ආණ්ඩුව කාලේ පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයේ මිලියන 1100ක් පාඩු ලැබුවා. මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ කාලේ මේක ලාභ ලැබපු ආයතනයක් බවට පත් කළා. ඒ ආයතනයේ ඩිපොසිට් එක විතරක් තිබ්බා මිලියන 8000ක්. හැබැයි අද මිලියන 1100ක් පාඩු කරා. සෙවනගල සීනි කර්මාන්ත ආයතනයේ සෑමදාම ලාභ ලැබපු ආයතනයේ ඒකත් පාඩු ලැබන ආයතනයක් බවට පත් කරා. එහෙනම් මේ රටේ අපි අපේ කර්මාන්ත ආයතන පාඩු ලැබන ආයතන බවට පත් කරා. ඔබතුමීට කියන්න සතුටුයි. එතනවල රටින් ගේන එක නතර කරපු නිසා අපිට අද පුළුවන්කමක් ලැබිලා තියෙනවා මේ කර්මාන්ත ශාලා නැවතවරක් ලාභ ලබන තත්ත්වයට පත් කරන්න. මේ පහුගිය සතියේ විතරක් අපි 290ට මේගොල්ලෝ පහුගිය කාලේ වික්කේ එතනවල ලීටර් එකක්. අපි ඒක 550 කරා. එසා මේ කෝටිපතියන් අතට ගිය සල්ලි නැවතවරක් මේ රටේට හිමි කරලා දෙන්න කටයුතු කරා. එක ලීටරයකට 260ක් වැඩි කළා අපි ඒ ලාභය අරන් දුන්නා. ඒ විකුණපු ටිකෙන් විතරක් ලීටර් 280,000ක් එක්ක මිලියන 72ක් ලාභ ලැබුවා. තව විශාල ප්‍රමාණයක් තියෙනවා. සමේ පාඩු කරා හිතා මතාම රජයේ ආයතන මේව විකුණන්න පාඩු කරේ. එසා අපි ලාභ ලබන ආයතන බවට අදපත් කරලා තියෙනවා. එසා පැල්වත්තේ ඉන්න 4800කට පඩි ගෙවා ගන්න බැරි වුණා. ඒ පඩි ගෙවා ගන්න බැරි වෙච්ච ආයතන අද අපි පඩි ගෙවන්න ඒ ආයතනය තුලින්ම මුදල් හොයලා දෙන්න කටයුතු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ගොවිය වගේම ගෙවතු දසලක්ෂයක් හදන්න. මේ ගෙවතු දසලක්ෂයක් හදන්නේ ගෙවත්තේ අවශ්‍ය කරන දේවල් ඒ අයට තමන්ගේ ගෙවත්තෙන් හදා ගන්න. අපි දන්නවාද පොළට යනකොට ගෙදර හදා ගන්න පුළුවන් සෑම දෙයක්ම පොළෙන් ගිහින් ගන්නවා. රම්ප කොලෙජ් යන්නේ පොළෙන්, කරපිංචත් යන්නේ පොළෙන්, මේ සෑම දෙයක්ම ගන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා
වර්තමාන ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ගෙවත්තක් හදා ගන්න මුදලකුත් දීලා ඒ අයට අවශ්‍ය කරන පැල ටිකකුත් දීලා තමන්ගේ ගෙවත්තේ තමන්ට අවශ්‍ය කරන දේවල් හදා ගන්න. ඒ නිසා අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා මේ රටේ මේ දැනට මේ තියෙන බඩු මිල මේට වඩා කොල්ලෙහැට ගේන්න කටයුතු කරන්න. ඒ නිසා සහල් දැන් මේ කාලෙ වෙනකොට ගොයන් කැපෙන කාලේ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ වී සතසේ මිලදීගෙන ජනතාවට මේට වඩා අඩු මුදලකට සහල් ලබලා දෙන්න. ඒ නිසා ජනතාව 69 ලක්ෂයක බලාපොරොත්තු සුන්ුන් නැහැ. ඒ ජනතාව අද ඒ බලාපොරොත්තු මල්පල ගන්නන්න අපි කටයුතු කරලා තියෙනවා. මාර්තු පළවෙනිදා වෙනකොට මේ රටේ එකම උපාධිධාරියෙක්වත් ගෙදර ඉන්නේ නැහැ. නියත වශයෙන්ම රාජ්‍ය සේවයට ඒ අය බඳවා ගන්නවා. තමුන්නාසලා වගේ අර ඉස්කෝලවලට 20-30 දාලා නිකන් බලාගෙන ඉන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල පුටු පුරවන්න නෙමෙයි. මේ රටේ සංවර්ධනයේ කොටස්කාරයන් බවට පත්කරන ඒ අයට සුදුසු රැකියාවක් අපි මේ ඉදිරි මාසයක් වගේ කාලයක් තුල ලබා දෙනවා. ඒ වගේම අපි ලක්ෂයක රාජ්‍ය සේවයේ රස්සාවල් දෙනවා කුවා. අපි ඒක දැන් පටන් අරගෙන කටයුතු කරගෙන යනවා. දුප්පත්කම තුරන්කරන රාජ්‍ය සේවයේ රැකියාවක් ලබා දෙන්න. ඒක ඉදිරි කාලය තුල ඒ අයට රස්සාවක් ලබා දෙන වැඩපිළිවෙල අපේ රජයෙන් කටයුතු කරනවා. ඒ නිසා මේවා කරගෙන යනකොට මේ අයට දැන් ගමේ යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපේ ආණ්ඩුවට දැන් යම් යම් චෝදනා එල්ල කරනවා. රංජන් රමනායක මහත්තයා දාලා තව දෙයක් කරන්න යනවා. ඒ නිසා එතුමා ඊයේ දවසේ කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවක් කතා කරා කියලා. එතුමාට සුබ පැතුවා මම දන්නවා උපන් දිනේට මහින්ද ජනාධිපතිතුමා සෑමදාම මේ විපක්ෂයේ අරේ මේ කියලා නෑ ඕන කෙනෙකුට සුබ පතනවා. දැන් සුබ පැතුපු එකත් ඇත්ත කතාව. දැන් කාට හරි සුබ පැතුවත් එහෙම උපන් දිනේට ඒකත් ඉතින් කතා කිරිල්ලක් තමයි. අන්න එහෙම කතා කරපු ඒවත් අල්ලගෙන තමයි අද මේ ගහන්නේ. එතුමාට කියනවා එතුමා මේ 225 ගැනම කිව්වා. පුළුවන් නම් අපි ගැන කියන්න. පුළුවන් නම් එතුමාට කියනවා අභියෝගයක් කරනවා. අපි යමක් කළා තියෙනවා නම් කියන්න කියලා. දැන් මේ අනිත් පැත්තේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ කටක් ඇරියේ නැහැ. හැබැයි මම කියනවා
ගරු ඇමතිතුමා
එතුමාට කියන්න කියලා. ඒ නිසා අපි නිර්දෝෂ මිනිස්සු මේ වැලි පොමිට් අරක්කු බාර් අරමේ වගේ කියා මේ පාර්ලිමේන්තුවේ හැමදාටම කියනවා. ඒ නිසා අපි කියනවා කියනකොට නමත් එක්ක කියන්න එහෙම නැත්නම් දැන්
සුභාගෙන කියන්න එපා කියලා. මන්ත්‍රීතුමා
ගරු ඇමතිතුමා
මේ
ගරු ඇමතිතුමා රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඒ ඔක්කොම සභාගත කරා. එතුමා ඊයේ කිව්වනේ එතකොට මේ 15000ක් කෝල් 15000ක් දැන් පොඩකට කලින් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. හරි ඒ සීඩී පට සීඩී තැටි විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට මේ අද හැන්දෑවේ ලබා දුන්නා.
ගරු මන්ත්‍රීතුමනි
එතුමා දැන් අවසන් කරන්න. ගරු මහින්දයා පැමිණතුමා
අඩපට වලින් අපට ඇති පළක් නැහැ. අපිට ඒකුත් නැහැ. නමුත් ඒකෙන් හෙළෙන්නේ තමුන්නාංශලාගේ ළඟ තියෙන තමුන්නාංශලාගේ පක්ෂයේ තියෙන ඉතාමත්ම නිහීන නිර්ලජ්ජිත වැඩපිළිවෙල තමයි තමුන්නාංශලෝ වගේ මිනිස්සු ගෙනල්ලා කතා කරේ. අපි කතා කරන්නේ ඒක නෙමෙයි. අපට ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලන් මොන ආකාරයෙන් අධිකරණයට බැඟිලි ගහලා අධිකරණය ලව්වා මේ අහිංසක මිනිස්සුන් හිරේ දෑවා සමහරු මිනි
මරන්න
දැම්මා. අන්න ඒකයි
අවසන් කරන්න දැන් ගරුවා
හරි මේ අපේ ධර්මන්තුමා දැන් මම කියන්නේ එතුමා 225 ගැන කිව්වා. ඒතකොට තමුන්නාංශේ 225 කෙනෙක්. ඒකයි මම කියන්නේ. මේ 225 ගැන කියනකොට මම කියන්නේ 225 නම කියන්න කියලා. ඒකයි මම කියන්නේ. හඬපටවල තියනවා නම් අපේ නමක් තියනවා නම් කියන්න කියලා. ඒ නිසා මේ 225 224ක් වුණත් අපි නෑ. ආ ඒක තමයි මම කියන්නේ. ඒක වැරදි.
ඔව් දැන් අවසන් කරන්න ගරු එතුමා.
ඔව්
අවසන් කරන්න කාලය
කලමනාකරණය කරන්න බැරි වෙනවා කියලා. ඒ නිසා ගරු මුලසුනේ ගරු මන්තුමනි අපි මේ ඉදිරි කාලේ මේ රටේ ජනතාවට 69 ලක්ෂයක් නෙමෙයි ඡන්දෙ දුන් නොදුන් සියලු දෙනාගේම බලාපොරොත්තු මල් පල ගන්නවන්න අපේ රජය කටයුතු කරනවා කියමේ මනින්න ස්තුතියි.
ඔහොම ස්තුතියි.